අපල කාලයක් කියලා වචනයක් තියෙනකොට ඒකේ තියෙනවා යමක් පරිදි අන්න ඒක තමයි සමානාන්ත වේ කියන්නේ. සමානාන්තේ සම අන් අන්තරය. නෑ අපි විසින් කරපු යමක් ඇත්නම් ඒක විභාගයට ඇදලා ඉන්න. ඊට සමාන පරිසරයක් ගොඩ නැගී ඉන්නේ. ඒක ගොඩ නැගින්න ඕනේ කොහොම හරි. මෙන්න මේ ගොඩ නැගින පරිසරය තමයි මේ ජ්‍යොතිෂ විද්‍යාව තුලින්. ඒකට ගැළපෙන කාල පරාසයකින් ඒ රටාව පෙන්ලා තියෙන්නේ. මෙන්න මේ කාලේ මේ දසාව වෙනවා, ඒ කාලේ ඉන්නේ මේ දසාව ආදි වශයෙන් විග්‍රහ කරලා යනවා. ඉතින් මේ වගේ දහ ක්‍රමයක් පෙන්ලා තියෙනවා. දැන් අපල සපල මේ දෙකටම එන කාල 10ක් තියෙනවා. ආපු කාල 10ක් නිතා. 10ක් ආපු වෙන දස ආව දසාව. දසයක් එන හැටි තමයි දසාව. දස කුසල කර්මයක් කර්මපතයක් කරගුහම ඒ 10 ආව හැටි එක ඉරිතිවල 10 ආවේ මෙන්න මේ කාලවල මෙන්න මේ පරිසරයටයි කියලා. ඒ පටන් ගත්ත තැන් පටන් 10 ආවේ හැටි කාල 10 බෙදුවා. බෙදලා වෙලා එනම් මෙන්න මේ කාලේ මෙන්න මේ 10ෙන් ආපු හැටි දෙනවා. 10 ආපු හැටි දස ආව බෙදුවා. එතන දස ආව දස ආව. දස පුණ්‍ය ක්‍රියාවලින් 10 වෙන කාලට ඒකත් ඉන්නේ හොඳ පැත්තට. දස අකුසලයෙන් ඉන්නේ නරක පැත්තට. ඒක දෙකේ එකමදී 10 10. නැහ ඔය දෙකේම දැන් ප්‍රාණඝාතයක් කරන්න පුළුවන් නරක පැත්තට දසාව. ප්‍රාණඝාත දසයි. දතින් එක. අබේදානිය දෙන්න පුළුවන් ඒ 10 ප්‍රාණඝාතයේ මුල් කරගත්ත එකේ හොඳ පැත්තට. ආ ප්‍රාණඝාතයේ මුල් කරගෙන ඉන්නව හිංගි හිංසායන යම් කාලයක් ඇද්ද? ඒ 10ෙන් ඒක ආපු කාලද කියනවා ඒ දසාව. දසෙන් ආපුවේ. ඔය ආපු කාලේදී අපි කරලා තිබුණේ හොදක් හෝ නරකක් නා. දසාව හොඳයි දසාව නරකයි කියලා නම් කියන්නේ ඔය ක්‍රමයකට. නැන්ද සියලු දසාවන් සියලු අයට නරක හැටියට පෙන්ලානේ. සමහර කාලයක් එකිනෙක ගහ පිහිටීමනෝ හොඳයි. තෙනසුරුගේ දසාව කියනවා. තෙනසුරු දසාව නරකයි කියලා. නමුත් තෙනසුරු දසාව හොඳ හිටපු කෙනාට කෙලවරක් නැතුව හම්බ වෙනවා. එහෙමත් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ හෙනේට හුරු වෙන නැන අනු විනාශයට හරියු කරන ඒ කොටස ආපුහම අන ප්‍රාණඝාත දසාවක් ආවා. ඒ 10ෙන් එකක් එනකොට ඒ විනාශයට හුරු වෙන පැත වළක්වලා දීපු කට්ටියගේ එකත් එන්නේ ඒක හොඳ පැත්ත. දැන් යන්නේ මාර්ග බාධක මැද්ද මාර්ග බාධක වලි වළක්වලා දීලා හොඳ පැත්තක් ලබා දෙනවා. ආ තිරසනුගේ හොඳ කාලේ. ඒ වැද්ද අපි කරලා තිබෙන මාර්ග බාධක නම් දීලා තිබුණා. ඒ කාලේදී අපි දෙනවා නරක වැද්ද. ඔය හැම එකකම ස්වභාවය ඒකයි. උදා දරුවා බොහොම චාරිත්‍රවත්ව සුචරිත්‍රවත්ව හදන්න පිරිසක් උනන්දු වෙනවා. උදා දරුවා දුසිරිතර ලක් කරන්න කට්ටිය උනන්දු වෙනවා. දැන් බුදු කියන්නේ පොඩි කාය කාලේ. පොඩි අයට ආදාර උපකාර කරපු කාලේ ස්වභාවය. පොඩි කාලේ හරි හම්බ කරගන්න බෑ. කන්න බොන්න දෙන්න ඕනේ. අපෝපස්ථාන කරන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය නිදී හඩතුරු කරනවා එක්කෙනෙක්. ඒ පොඩි එකාගේ දුර්වල අවස්ථාවල උගෙන් අයිතු ප්‍රයෝජන අරගෙන දුචරිතයට පොළව වෙනවා තව කෙනෙක්. මේ පොඩි එකෙකුට කරුවු වැඩ සහ හැවැර දෙක. මේ පොඩි එකාට හිමි දසාව තමයි බුද දසාව. මේ බුදගේ කාලේ ආපුහම අර දුචරිත කරව පාප කර්ම කරපු කෙනට ඒ කාලේ ආවොත් ඔහුට හිතෙන්නේ බුදගේ නරක කාලය ලැබුවා. හැම එකක්ම කරදර වෙනවා. අර සුජාරිත කරව යහපත් කරපු ගුණයක් හිම ආව නම් ඒ කාලේදී ඔහුට බුද දසාව යහපත් වෙනවා. ගහ පිහිටීම යහපත් වෙහිලා තියෙනවා. ඉතින් ඒකෙන් පෙන්නනවා මෙන්න මේ කාලේ හොඳයි මේ කාලේ නරකයි. මෙයාට මේ බුද දසාව නරක කාලයක් වෙනවා. මොකද මෙන්න මේ ගහ පිහිටීම අනුව පිහිලා තියෙන්නේ. බුදු පිළිලා බුදරයිති ශේත්‍රයේ මෙන්න මෙතනයි පිළිලා තියෙන්නේ. ඒක 6 වැන්නේ. ඉතින් ඔයගෙ ඉතින් එක පේන්නේ නැහැ. 8 වැන්නේ. ඉතින් ඔයගෙ නරක ඒවා එක්තරා ශාස්ත්‍රයක්. ඉතින් මොකද ලෝකයේ අතමුලක්ෂයේ දකින්න ඉරිතිවරුන්ට පුළුවන්. විපාකයේ පළ දෙන්නේ මේ ලෝකයේ තුල දිනවා. මේ ලෝක ක්‍රියාකාරීත්වයේ බෙදලා තිබිච්ච ආකාරයට බෙදලා. මෙන්න මේ ආකාර කර්මයක් කළොත් මේ විපාක වශයෙන් මේ ලෝකේ මේ තත්ත්වෙට එන්නේ මෙහෙම කර්මයක් කරගුණාමයි. අනේ කර්ම හේතුඵල දැකපු ක්‍රමයක්. ලෞකික පටිච්චසමුපාද ක්‍රමයක් දැකලා තමයි ඒ ඉරිතිවරුත් ඔක වෙදිවි. ලෝකෝත්තර අන්දමේ පරිත්‍යාගපාදයේ හරියට විග්‍රහ කළේ ලෝතර බුදු දානහන් වහන්සේ. මේ පරිත්‍යාගපාදයේ පෙන්නපු කාරණා 12ම තමයි අපිට ලග්නේ ධනස්ථානේ එකින් එකට කියන ඔය රවුම් වෙන්නේ ඒත් ඔය ටිකමයි. වික්‍රමස්ථානේ මේ අයස්ථානේ ඉතින් ඔය ආදී වශයෙන් එකින් පෙන්නගිනවන්නේ. පුත්‍රස්ථානේ, රෝගස්ථානේ, කුතුම්බගස්ථානේ, මාර්ගස්ථානේ. ඒකත් හේතුඵල ධර්මමයි වෙන්නේ තියෙන්නේ ලෞකික වශයෙන් ගොතර වෙච්ච හැටි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉතිහාසයේ පරිත්‍යාග සම්පාද කියන වචනේ තිබුණා. ওই වචනේ ලෞකික අර්ථයක් තිබුණා. මේක ගැඹුරු වෙන්න බුදුරජාන් වහන්සේ පින්නේ ඕක නෙමෙයි උිතට ගැඹුරු අර්ථයක් ඕකේ තියෙනවා. ඕක මේ සසල දුකට එන්නේ මෙන්න මෙහෙමයි. සසල නිදහස් කරන්න යන්නේ මෙන්න මෙහෙමයි. ඕක ලෞකික වශයෙන් දුකට හේතුව මේකයි ලෞකික වශයෙන් දුකෙන් නිදහස් වෙන්න මෙහෙමයි කියන එක තමයි ලෞකික වශයෙන් ඉත පැකට සම්පාදේ. අවිද්‍යාපත්‍ය කියන එකේ තමයි නවිත ආවේ. හැබැයි අවිද්‍යාව කියලා ඒගොල්ලෝ ගණන් ගත්තේ නැහැ සසර ගමන කෙලවර කිරීමයි මේ විද්‍යාව කියලා දැක්කේ නැහැ. ඒගොල්ලෝ අවිද්‍යාව හැටියට දැක්කේ පව්. විද්‍යාව හැටියට දැක්කේ පින්. පින් පව් දෙක මුල් කරගෙන තමයි ලෝකේ පරිත්‍යාගපදයේ කාලය ආවේ. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන දේ ඒගොල්ලෝ අරගත්තේ. පව් කරන අයට පාප සංඛාර වෙනවා. ඒකෙන් තමයි ඒගොල්ලන්ගේ මත. අවිද්‍යාපත්‍ය සංඛාරා විග්‍රහ කරන්න ගියා තත්ත කතම අවිද්‍යාපත්‍ය සංඛාරා පුඤ්ඤාපි සංඛාරා අපුඤ්ඤාපි සංඛාරා ආනිඤ්ඤාපි සංඛාරා අවිද්‍යාපත්‍ය අයන් උච්චදී අවිද්‍යාපත්‍ය සංඛාරක ධර්මීය විග්‍රහ කලේ ඉදා ගැඹුරට බහැලා. එතින්දි ඒගොල්ලෝ අර සංඛාරුනි පුඤ්ඤ සංඛාර හැටියට ගත්තේ වත්. අවිද්‍යාවේ කොටසක් හැටියට දැම්ම බෞද්ධ යථාර්ථය දැනගෙන. බුදල මූලපත්‍ය සංඛාරක නිවන් මාර්ගෙ හේතු වෙනව වැඩි පිළ වෙන් කළා. මේක ගැඹුරට පරිධමපාද විග්‍රහ කිරීමෙන් ලැබිය දෙයක්. මේ ලෞකික පරිධමපාද විග්‍රහ චක්‍රය තමයි තියෙන්නේ මේ අකේන්ද්‍රයේකින්. කේ කියන වචනයෙන් පෙන්නන්නේ ඡය වෙලා යන. ඒ වගේම පහත් බාරපත් වෙන. අන් කියන්නේ ආහාරය. දර කියන්නේ දරනවා. කේ අන් දර කියන්නේ පහත් බාරපත් වෙන ආහාරයේ දරව හැදී. මේ පහත් බාරපත් වෙන්නේ සසර ගමන් කරන තාක්කල් පුද්ගලයා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගමන් කරන්නේ පහත් දැන්. කේ දැන්. කේ අන් තමයි භාවිතා කරන්නේ. ඒක තමයි දැනෙන්නේ. ඒ කේ අන් දරාගෙන ඉන්න තාකල් කේන්දරයෙන් බේරෙන්න බෑ. සතර සැරිසරණ සියලු සත්ත්වෙටම කේන්දරයක් තියෙනවා. අවධාරිය කේන්දරේ උච්චන්ඩ ඕනේ. නිවන් දකින්න. ඒ කියන්නේ කොල කැලක් උච්චලා හරියන්නේ නැහැ. ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ කියන සතර ගමන හේතු වෙන රාග, දේශ, මෝහ කියන පහත් ආහාරය. දරන්නකෝ ඉවත් කරව දාත. දවා හැරව දාත. ඔහුගේ කේන්දරේ විචුයි. එදාත් නිවන් දැක්කා. හරිහත් වෙනවත් උන. හරිහත් උනහන්තේ නියම විදිහට කේන්දරේ පුච්චවගේ. කොලකැලි පිටිවර කවදාවත් නිවන් දකින්න බෑ සම්මාදෘෂ්ටික වෙන්නත්. කේන්දරේ පුච්චන එක සම්මාදෘෂ්ටිකයි. හැබැයි කොලකැලි පුච්චන එක නෙමෙයි. සසර පැවැත්මට හේතු වෙන කාට ගන්නෙන රාග දේශ මොහ කියන ආහාරයේ දරනවන. අන්නේ ආහාරයේ දරන එක පුච්චල හැරියන කෙනාට නියම විදිහට කේන්දරේ පිච්චෙනවා. අන්නේ කේන්දරේ පුච්චගත්තොත් අරිහත් වෙනපත් වෙනවා. සම්මාදෘෂ්ටිකත් වෙනවා පුච්චන්න පටන් ගත්තාම පටන් පුච්චල කියලා වුණාට පස්සේ අරිහත්. ආයි සසර ගමන ඉවරයි. කේන්දරේ ඉවරයි. කේන්දරේ වෙනවා උපතේ ඉවරයි. ඔබට තියෙන හැම කරම කේන්දරයක් ඇතුළේ. කොලියක ලිව්ව නැත ඔහුගේ කේන්දරයක් තියෙනවා. ඒ ඔබත් ওই හොඳ ලස්සන නිරුක්ති වලින් දකින්න ඕනේ. ඔක යථාර්ථය තෝරගන්න ඕනේ. දැන් ඒ දෙකම තමයි එන්නේ. දැන් හඳ හන කියන වචනේ පෙන්වන්නේ. අපි විසින් හන හේවත් විනාශයට හේතු වෙන දේ අපි හද හදා ආවේ. හැඳිනගෙන ආවේ. හඳහන ඒතුකලේ ඔබ වදනේ කොයි එක නිරුක්ති එකක්ද නිරුක්තියෙන් බලනකොට අර්ථය එකක් එන්නේ හඳ කියන්නේ විනාදේ ඉතින් හඳ කියන වචන කියන්නේ හා අඳ හන අඳ බවින් හා වුණා නම් හන හේවත් විනාදේ ඒ තාකල් හඳහනක් තියෙන මේ හඳහන පිටුව ලෝභය අඳයි ද්වේෂය අඳයි මෝහය අඳයි කුච්චල ඉවර කරලා තාත හඳාන විද්‍යෝ ලගින දැන් මේ කොහෙද ලැග්ගේ මෙච්චරක ලැග්ගේ අම්තනකද ලග්නේ ඒක පෙරභවයේ මරණාසන්න වෙනකොට කොහෙද ලැගලග හිටියේ ලැගපු දෙයට අනුකූලව ලැගපු දෙයට ලග්නේ කරගෙන හිටින් උපදින ඒක ලග්නේ වෙලා උපදින ලගින දැන් ඉතින් යා උපන් වෙලාවේදී ඒක අරගෙන බලපුවාම ඉස්සරහා උපන් කොටුව බලපුවාම ඒකේ යම් ගහචාරයක ලක්ෂණයක් පිළිලා තිබුණාද? එයා läගලා තින්නේ බඳු ගති ලක්ෂණේ. ඒ ගති ලක්ෂණේ මොනවද ග්‍රහණය කරලා තියෙන්නේ? ග්‍රහණය කරගුවා තියෙනවා. ඒක නම් පිළිවු ග්‍රහයක්. ග්‍රහයකින් බලා ගන්නවා එදා ග්‍රහණය කරගෙන ඉතිපේ. යම ග්‍රහණය කරන්නේ යම් ස්වභාවයක läගලා හිටියන. ඒ ස්වභාවය ඔතන පේනවා. ඔව්. ලග්නය සහ ග්‍රහය. දැන් ඒ දාලා තියෙන එකට පෙන්ලා තින්නේ ලෝකෙ දිවිත හැඩතලයක්. දැන් යම් කිසි ග්‍රහ වලල්ලා තියෙනවා නම් ග්‍රහ චක්‍රය පිළිගුවාම ග්‍රහ චාරයේ දිහා බලනකොට ඒකෙන් දැర్శණය වුණා යම් කිසි සතෙක්ගේ රූපාකාරය. ඒ රූපාකාරයේ බෙල්ලදී ගති ලක්ෂණයක් තියෙන නිසා. දැන් මකර කියන වදනේ දැන් ආදාරගත්ත අපි දකින්න ඇති සතෙක් නෙවෙයි කියන්නේ. අපි දැකලා සතු නෑ කියන්නේ කොහොමද? ඔය කියන්නේ. එකේ කාලවල එකේ ගති සතු විතර තියෙනවා. ඊය සතුන්ගේ ගති ලක්ෂණ. ඒ ලැබෙවිතන නම් ඒ කියන්නේ සාසිය තියෙනවා. සා කියන්නේ හැරිසරන. ආසිය කියන්නේ ආශ්‍රය කරමු. අපි හැරිසරමින් කොහෙද ආශ්‍රය කළේ? ඒක තමයි රාසිය. මේ ලග්න රාසිය. සා ආසි රාසි. හැරිසරීමේ සදා ඇතුළට ගත්තේ රාසි. ලැග්ගේ ඉතන නම් ඒක ලග්න වෙනවා. නොයේ කාසිය වල අපි හැරිසරනවා. ඔකේ එකක ලගිනවා. ඒකම සම්පූර්ණ සංඛාර විග්‍රහයක් ඔය තියෙන. ඒකයි. අවිජ්ජාපත්‍ය සංඛාරා කියන එක තමයි අපි ගැස් කරගත්ත දේ. රාසිය. අනික තමයි ලැබෙතේ. ඒක තමයි ලග්න වෙන්නේ. මේ ලග්නේ දකින්න පුළුවන් පෙරභවයේ කෙබඳු සංඛාරයක් ගොඩනගලාද මෙන්න ගාවේ. හරියට කියන දේ හදාගන්න පුළුවන් නම් දැනගත්ත හැකි පෙරභවයේ පොළලා තියෙන වැඩ පිළිවෙල. මෙන්න මෙහෙම එකක් වෙලා තමයි මෙන්න මෙහෙම ග්‍රහණය කරගත්ත උන් ගති ලක්ෂණ නිසා තමයි මෙතෙන්ට ආවේ. ඒක හරි ගැඹුරු විග්‍රහලෞකික විග්‍රහ. ඒ නිවන් දකින්න අවශ්‍යව නෙමෙයි. නමුත් මේවා තේරුම් ගන්න වැදගත්කමක් දෙනවා මේ බුදුදහම කියන්නේ. නිවන් දකින්නම තියෙන එකක් නෙමෙයි සියලුම ලෞකික ලෝකෝත්තර සියලු ප්‍රශ්න විසඳපු එකක්. පටිච්චසමුප්පාදය කියන්නේ. අර සම්පූර්ණයි. දැන් මේ ලෝකේ පවතින ආයත දුකක් ඇද්ද, දුකට හේතුවක් ඇද්ද, නැති කිරීමක් ඇද්ද, නැති කරන මගක් ඇද්ද ලෞකික වශයෙන් ඒකත් ඔගේ තියෙනවා. ලෝකෝත්තර වශයෙන් සදාහරම දුකක් අඳුරගත යුතු දේ දුක. ඒ දුකට හේතුව සදාහරම දුකෙන් නිදහස් වීම. සදාහරම දුකෙන් නිදහස් වෙන මාර්ගය ඒකත් ඔගේ තියෙනවා. ඒ බාර්ණා දෙකම පරිත්‍යාගපාදෙට තියෙනවා. මේ පරිත්‍යාගපාදෙන් තෝරගත්තහම මේ මුල් ලෝකෙම ජීවත් වෙලා ඉන්න කෙනාට ලෞකික අභිවෘද්ධියක්. ඒ වගේම මල මෙතෙන්දී නිවන. ඒ වගේම මේ දෙක අතර තිබෙන්නා වූ යම්කිසි සුගතියක් ඇතිනම් සුගතියට යන හැටි දෙදෙනා පවත්වන හැටි. මේ සියල්ල පිළිබඳව ප්‍රශ්න වලට උත්තර දෙක ඔක්කොම තියෙනවා පරිත්‍යාගපාදෙ. තෝරාගන්න බැරි කමයි තියෙන්නේ. ඔයින් අහතරම ධර්මයක් කතා කරන්න දෙයක් විද්‍යාවක් ලෝකෙම. ලෝකේ සෑම විද්‍යාවක්ම පරිත්‍යාගපාදෙ තුනේ කතා කරලා. එන්නේ මහා සාගරය වෙන්නේ පරිත්‍යාගපාදය කිව්වේ ඒකයි. නුවණේ මට්ටමට තමයි පරිත්‍යාගපාදයෙන්ම වටහා ගන්න පුළුවන්. ඒක ගයි ඥාන මට්ටම. දැන් මුල හදාගත්ත හැටි පේන හරිය පේනවා. ඔව් ඒකයි. ලෞකික වශයෙන් පිරිසු භාවය දැක්කා. ලෝකෝත්තර පෛත්‍ර භාවය ඒත් දැක්කේ. ලෞකික පැවැත්ම අරයි යනකොට ලෝක සත්‍යය ගෙනියන ක්‍රමයක් තියෙනවා. දැන් ලෝක සත්‍යය මේ ලෝක පරිශ්‍රණය කරනකොට කාග දේශ මොහසාගත පරිශ්‍රණයක ඉදිරියයි. දැන් මේ ලක්ෂණ තියෙනවා එක එක සතාගේ ස්වභාවයෙන් මේ ලෝක සත්‍යය පරිසරණ ක්‍රියාකලාපයේ ගෙනියන ක්‍රමය. දැන් මේෂ රස මේෂ රාශිය කියලා අපි එකක් කියනවා. ඔව් අතුරු කරලා තියෙන්නේ. එළුවගේ වැඩපිළිවෙල. මොකද ඔහුගේ ස්වභාවය හැමතැනම ඕනම කර්කස දෙනක ඕනම දෙනක යන්න පුළුවන් ගිහිල්ලා පළදාව කොළදාව කඩාගෙන කනවා. මේ තමයි එළුවගේ ස්වභාවය. මෙන්න මේ වගේ ඕනම දැනක මේ ලෝකෙ ගැන කඳු හේල් ගැන පරිශ්‍රණ කරමින් එක්තරා පිරිසක් නිතරම ගැවතෙනවා අර එළුවා වාගේ වැඩ කරමින්. මොකද පරිශ්‍රණ කරන්නේ? අනික් කෙනා පැත්ත දාලා තමන් පළවෙනි වෙන්න පරිශ්‍රණය කරනවා. පරිශ්‍රණ වලට මුල ඕකයි. හැමදැනම පරිශ්‍රණ කරන්නේ ලෝකෙ අනිකට වඩා ලොක්කෙක් වෙන්න ක්‍රමයක් හොයාගන්න. අනු එළනවා. මානයක් හදාගන්න. අනේ එළු මානෙ. එළු ගතියෙන් කටයුතු කරන බුද්ධිලයා ලෞකිකත්වයේ තුල තියෙන කාග දේශ මොහයන්ට කොටු වෙලා කරන කටයුත්තක එක්තරා පිරිසක වැඩ පිළිලා. අපි මේක කිව්වේ ඔබට. අන්න අපි මේ සංසාර පැවැත්මේ අල්ලාගත් එක රාගිය. තව කෙනෙක් මොකද කරන්නේ? මොන මොන හරි ශාස්ත්‍රීයත්වයේ බලාගෙන සුඛෝපභෝගී වෙන්න වැඩ කර ගන්නවා. වෘෂභ කිව්වේ කිරිහරක. කිරියෙල දෙන්න වෘෂභ කියනවා. අන්න වෘෂභ කියන ගති ලක්ෂණය අරගෙන සත්‍රී කත්තේ ගොවිදන්පත් ඔයයන් හරගෙන ජීවුණා කියලා තපසී ජීවත් වෙන බලාපොරොත්තු වෙන තව කොටසක් වැඩ කරනවා. ඒකත් ලෞකිකයි. මෙන්න වෘෂභ ගති ලක්ෂණය. වෘෂභ රූපමාගලේ ඒකයි. හරකින් ගන්නේ ඒවා බැරුවොත්. ලගිනවා මඩි. එහෙම නැත්නම් පහත් තැන් වල කනවා. කාලා හිටන් සුඛෝභෝගීව ඉන්න කිරිටිය ගන්නවා. හරේ කාපු ගති ලක්ෂණය. ඒකත් ගැලපෙනවා. ඉන් අන්න අපි ලැබුවේ තව දෙයක්. ඒකෙන් ලැග්ගේ අපේ ලග්නේ උරුසව ලග්නේ වෙනවා. අර පරිේශන මට්ටම ගෙලගල ගලන් සංසාරයේ හිටියේ පෙරභවයේ හිටියේ එයාගේ ලග්නේ මේස ලග්නේ වෙනවා. ලැගෙමෙතන. ලැගෙමෙ හොයාගන්නේ. තාපුරසක් ඉන්න උන්ට වෙන එකක් අතන උන්ට ඕනේ මෛතුනේ. කා මෛතුනේ හොයා පස්සේ යනවා. එහෙම ජීවිතයක් ගත කරනවා හත්තිය. ඒ ගති ලක්ෂණය තමයි ලැගෙතන මිතුන උනේ. තව කෙනෙක් ඉන්න කවුරු මොනවත් අතරේ නැහැ තමන්ගේ ගමන යන්නේ තමන්ට ඕනේ දේ නවත් හරි මගේ නෙමෙයි හරහට යන්නේ. වැරදි වැද්ද. හරස්කම යන ගති ලක්ෂණය තමයි කටර. ඔබ හේතු හැම වෙලෙම තමන්ගේ හිතේ තියෙන කැමැත්ත. තමන්ගේ කැමැත්ත ඉදදුනහම ඇත්ත කොච්චර දිනවත් කෙලින් යන මාර්ගය හොයාගන්න බෑ. කෙලින් යන මාර්ගයේ අවංකයි පිරිසිදුයි. නැවත් කාමසහගතයි ඇදයි හරස් මාර්ගය. මේ සඳුර දැන දීලා ඡන්දයාහෙවත් හිතට දැන දීලා හරස් අතර යන නිසා කක්කුට තමයි උපමාවට ගත්තේ කටක කියලා ලග්නේ. ගති ලක්ෂණය දුන්නේ සඳුට. මේ කටකේට සඳු අදුක. අයකට ගත්ත ආකාරය. මේ තේරේ පුජාධිපති. පුජ කියන්නේ තරංකාගේ තරංකාගේ. අයුධයන් හතන් කරන්න අනික දයාගන්න තමයි කඳු හේර පහු කරගෙන අරවා මේ ඔය පරිච්ඡේද කර කර හැමතාවම ගත කරන්නේ. ඔබද. හත්න මුල් කරගෙන. මේස පුජටයි. එන හැටි බලන්න එකින් එක අරක් වෙලා යන හැටි. මේ වෘෂභ කියලා කියනවා සැප සම්පත්. සැප සම්පත් සිගුරුටයි. මේ වෘෂභ රාශිය සිගුරුටයි. ගති ලක්ෂණ අනුව රාශි බෙදෙන හැටි. බුද හැමිලීම දැන් මිතුන කියන්නේ මෛතුන සේවනයේ දරුවත් එක්ක සම්බන්ධයි දරු පරපුර සම්බන්ධයයි මෛතුනයයි දෙකේ ආසන සම්බන්ධතාවය උගම තියෙනවා. මෛතුනේ ඉති කියොත් හම්බෙන්නේ දරුවෝ. දරුවාට සම්බන්ධ දරු ගති ලක්ෂණයට සම්බන්ධයි ධාරක ප්‍රේමයත් මෛතුන සේවනයත් ඔය ඔක්කොම රැඳෙන්නේ ඒ හැංගී බර පැත්ත. ඒ පැත්ත නිසා මිතුන බුදරයි. අනේ ගති ලක්ෂණය. කටක හැංගීමට අදිනා සඳුටයි. ඉර සිංහයා වගේ ජීවත් වෙන්න තව කට්ටියක් බනවලු වගේ මහ ගර්ණාදී කරන ලොකුම තේජස් පතුරු වගේ. ඒ මේ ලෞකිකත්වය තුළ තව වැඩි වෙන්න හැදෙන ක්‍රමය. ඒක තමයි රාශිය සිංහ. සිංහයා වගේ ඉන්නවද? ඒක තේජස්සී රවිටයි. සූර්යයා වගේ ඉන්නවද නේද? වන්න ගති ලක්ෂණයට අනුකූලව ඓතිහාසිකම් ග්‍රහයර දීලා තියෙනවා. ග්‍රහණයේ ස්වභාවය මොකද්ද? ගති ලක්ෂණයත් ඒ වගේ. වාසය කරව පසුකාලය ඊට අනුකූලයි. ඊළඟට අනික තමයි කන්‍යා. ඉස්ත්‍රි ලක්ෂණයන්ට ඉස්ත්‍රි ඇසුරට කැමති. ඉස්ත්‍රි ඇසුරේ ඉන්න. ඒක අර රදුරු ගති ලක්ෂණේ සුන්දර ලෝකයක් මවාගෙන ඉන්නේ බුදටයි. මෙතනත් බුදටයි. මේස උසව මිතුන කටක සිංහ කන්‍යා. කන්‍යාව බුදටයි. මේයිටි එයිටි. ඊළඟ පහේ තියෙන තුලා. තව කරසක් ඉන්න හැම වෙලෙම සංසන්දනාත්මකව බල බල තමන්ට අවශ්‍ය වෙන විදිහට පාඩු නොවන විදිහට කටයුතු කරගන්න. තමන්ගේ වාසිය බලාගෙන මේක මෙහෙම කළොත් මට පාඩුයි. මෙහෙම කළොත් ලාභයි. ලාභය බලාගෙන තුලණය කරමින් කටයුතු කරනවා තුලා. අන්න ඒ ගති ලක්ෂණය තුලාවටයි. එතකොට එකිනෙකට යන ආකාරය. මේ සිංහ කන්නේ තුලා. අද තමයි හුච්චික කිව්වේ. එතකොට මේස උසව මෙත්න කරක සිංහ කන්නේ තුලා. උච්චික හැමිලීම. ගෝනුසාගේ ස්වභාවය. තමාගේ තරහෙන් තමාම මැරෙනවා. කටුව ඔසලා තමාගේ ඔළුවේ ගහගන්න. ගෝනුසා තරහ ගියා. තමාගේ විස තමාට වැදිලා මැරෙනවා. ඒ වගේ හැමිලීම මාරකස්ථානය හැටියට පෙන්වුවා අටවැන්. අතුලණී කරන එක තමයි කුට්ටුම්බකස්ථානය හේවත් තමන්ගේ පිළිසඳ සමව බෙදා ගන්න අනිකාගේ මේ කරගන්න මේ ආදි වශයෙන් ගත්ත ඉතින් තමයි හත් වෙනි. අට වෙනි මාර්ගස්ථානයේ තිබෙයි ගති ලක්ෂණේ උච්චික. හැර පරිස ගති ලක්ෂණේ විහි වෙන ගති ලක්ෂණේ තමයි එතන ගත්තේ. එතකොට එතනින් හැර ගත්තාම නම් වෙනට ගියාම ගත නම් දන් දුන්නකින් තමයි එතන වෙන්නේ. එතන නම් වෙන රගත්තාම කියන්නේ පුණ්‍යස්ථානිය කියලා අපි ඔබට කියනවා. දැන් ඔතනදී විද දමන දෙකක් තියෙනවා. එකක් තමයි විදලා බලනවා කියන්නේ විද්‍යාව. විදෙන අර්ථයෙන් තමයි දුන්නේ කලේ යමකට විදින එක. එතන අරගත්තේ අර්ථය මොකද? විද්දෝ තමයි ඇතුලේ තියෙන එක දකින්න. විද බැලීමට කියනවා විද්‍යාවෙන් බලන. විද්‍යාවෙන් බැලුවොත් තමයි පිනපව තෝරගන්නේ. හොඳ නරක තෝරගන්නේ. අන්න හොඳ නරක තෝරාගන්න ස්ථානයේ පුණ්‍යස්ථානිය වුණා. ඒක දනුවෙන් කරන වැඩේ ඉතින් තරගන්න. ඒ එදෙනින් ගත්තට පස්සේ මමත්වයෙන් තමයි මේ ලබා ගන්න මේ ලෞකිකත්වයේ ඔක්කොම කරගත්තේ. පින් කරගත්තෙත් ඒකනේ අර ඔක්කොම කරගත්තෙත් ඒකනේ උපක්‍රම කළෙත් ඒකනේ. එකතු කරලා එකතු වෙලා 10 වෙනි තරගත්ත එක. එතකොට මමත්වයේ කරා ලබා ගැනීම කියනවා මහා කරා ලබා ගැනීම මකරාගේ. මකරා. අමත්‍ය කරායමට කියන මකරා කරායන සංකේතය මකරා වුණා. ඊවර එතනින් අරගත්තට පස්සේ ගෙනහල්ලා හදලා ගත්තේ අමත්‍යෙන් ගත්තේ රැස් කරලා තියාගෙන වත්කම් ඇති කරගන්නේ කලයට සම්බන්ධ කරලා බෙන්න කුඹ එකතු කරගන්නේ. එතනින් අරගත්තට පස්සේ මොකද කරන්නේ? කොච්චර හදාගත්ත තියාගෙන ඉන්න බෑ. ගමන අතල්ල යන්න වෙලාවක් එනවා. එයාට සංසාර සාගරේ බීනන්න ඕනේ. මීනට ගිය. මාළුවට. දැන් මොනවා කරගත්තත් අන්තිමට ධක්‍රිය කරගලා තියෙන්නේ. උපක්‍රමයෙන් හම්බ කරගන්නවා, කපටිකමෙන් හම්බ කරගන්නවා, ලාභගේ ප්‍රහංසා ලබා ගන්නවා, භුක්ති විඳිනවා, ඔක්කොම කරනවා, එක්කස් කරගන්නවා, ගහමරා ගන්නවා. උපම කරලා ඉතින් ඒක දුකලා ආයතරයක් ඒවා උපක්‍රම ඉදලා ඉතින් උපක්‍රම හොයා ගන්නවා. හදා ගන්නවා, හදාගෙන ඉඳලා බොඩ ගහගෙන ඉන්නවා, දානවැල්ල එතන සංසාර සාගරේ පිරෙනවා. ඔක තමයි කලි. මේ ওই චක්‍රය තමයි ওই 12 සහකාරයෙන් ගියේ. ලෝක සත්‍යයගේ සැරි සැරප ක්‍රමයේ මේක නිසා කවදාහරි මේ සංකලක් හැදිලා හරගන්නේ මේ ග්‍රහ පිහිටිය. වෙන එක අපි හිතන්නේ විදියක් නැහැ. ග්‍රහ පිහිටීමට හේතුව අපි කරපු ග්‍රහණය නේ. ග්‍රහණය කලේ අපි ලෝක ධර්මතාවයට අනුව නා. අනන්ත අප්‍රමාණ සංසාරයේ පළගෙන වෙන ක්‍රමයක් අපිට තිබුණ නැත්නම් අපි හොය හොයාගෙන ගිය ඔය ක්‍රමයේ තුල නම් අපි යන්නේ දැනුත් ඒ ක්‍රමයේ මතු යන්නේ තේ ක්‍රමයේ තුල. එහෙනම් ඔය ක්‍රමයේ තුල පෙරත්තාව නම් පෙරතිමුණ චක්‍රතාවම තමයි දැන් යන්නේ. දැන් ඒක නම් ඒ රටාවමයි දැන් තියෙන්නේ. මතු අපිට යන්න තියෙන්නේ ඒ රටාවේ නම් මතු කවදාද හට ගන්නව හට ගන්න තියෙන චක්‍රතාව ගහ චක්‍රයේ විදියට. වෙන එකක් හට ගන්නද? ඉතින් ඔය රටාවම හට ගන්න ඕනේ. ඒ කියන්නේ එක එක සත්වයාගේ හැටි හැටි. මනුෂයා නෝ දැන් දසමාසයක් කියලා කිව්වත් ඒත් ඒ වගේද? ඔය එකම තියෙන්නේ උතන. ඒ විස චක්‍රයේ ගහණය කිරීම නිසා හටගන්න චක්‍රයේ හැටි. ඒ ග්‍රහණය කිරීමේදී යමක් මාධ්‍ය කරගත්තා නම් ඒක තමයි මනුෂ්‍ය මාධ්‍ය. සත්ව මාධ්‍ය. ඒකට ආධාර කරන්නා වූ ගහවතු ඒවට උදව් දෙනවා. මේ උදව් දෙන එකෙන් දෙන්නේ උදව්. ඉතින් තව දෙනක සත්ව හැදෙන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකයක් ඇත්නම් ඒක තමයි සත්ව ලෝකය. ඒවට අදින ග්‍රහ ලෝකවල සත්ව හිවර සත්ව සම්බ වෙන්නේ නැහැ. සත්ව ලෝකයේ ආධාර තමයි ග්‍රහ ලෝකයෙන් තියෙන්නේ. ග්‍රහණය කරගත්ත හැටියට ප්‍රතිඵල දෙන්න තමයි ඒව සකස් වෙන්නේ. ඉතින් දුරට අසෙච්ච නිසා තමයි දුර අසු වෙන්නේ. සර් කියන්නේ තමාගෙන් විසිවෙච්ච නිසා තමයි විස වුනේ. මේ විශ්වයේ දුරට අසුනා කියන්නේ තමාගේ ඇදුරෙන් දුරට ඈත් වුණා. මොනවද? ඔය ග්‍රහණය කරගත හොඳ ඒවා. හොඳයි නරකයි කියන දෙකේදී නරකයේ තියෙනවා මහා නරකට වැසහම පොඩි නරකත් ඈත් වෙනවා. ඊට වඩා විශාල නරකයකට බැහැගත්තොත් ඒ මට්ටමත් ඈත් වෙනවා. දැන් බයින මට්ටමේ විතරක් මිනිහෙක් ඉන්නවනම් ඒතුළු ටික හොඳයි. ඒක ඉක්මවල ගහන මට්ටමට ගිය බැනීමේ නතර වෙන්නේ නැහැ. ඒක දුරස් කළා ගහන්න ගියා. තවත් දූෂ්‍ය වුණා. හැබැයි ගහන මට්ටමේදී තුවාල කරන්නේ නැහැ. තවත් දූෂ්‍ය වුණු ගහන මට්ටමේ නතර වෙන්නේ අතපය කඩනවා. තවත් දූෂ්‍ය වුණා. ඒතර ගහන මට්ටම දුරස් වුණා. අතපය කඩන මට්ටමෙන් ඉන්නේ මරනවා. අතපය කඩලා ඉන්න මට්ටමත් ඈත් වෙලා දුරස් වෙලා ගියා. ඔය කොහොම විස කිරණ වශයෙන් ලෝකේ විස තැන් වශයෙන් ලෝකේ දුරස් දුරස්ව පිළිදෙනවා. ඔය අතර විදිහ හොඳ ඒවත් ඒක ඈත් වෙලා යනවා. ගහන්න නැතුව හිටපු හොඳ ගති ලක්ෂණේ ගහනකොට ඈත් වෙනවා. ඒකත් දුරට යනවා. දුරට අස් වෙනවා. බනින්න නැතුව හිටපු හොඳ ලක්ෂණේ බයිනෝඩ ඈත් වෙනවා. හොඳ ලක්ෂණේ ඒකත් දුරට යනවා. ඔය ක්‍රමයට විශ්වයට ඈත් වෙනවා. අපි ස්වෛරීව නැගී හිටලා කරපුවක් තියෙනවා. අනුන් එක්කලා එකතු වෙලා කරපුවක් තියෙනවා මේ හොඳ නරක දෙකේ. ඔය දෙකම දුරට අස් වෙලා. සර් කියන්නේ තමන්ගේ විශ්වය විශ්වගත වෙලා. විශ්වෙ පිහිටනවා. විශ්ව කියන්නේ සර් කියන්නේ තමා. විශ්ව කියන්නේ තමාගේ විසිරුණා. තමා ඇතුළු කරපු දේවල් කොයිතරම් දුරට විසිරේලාද ඒ තරක් දුරට විශ්වය පිහිටනවා. ඒ විශ්වය තුළ ග්‍රහ චක්‍රයත් එක්කලා ඒ ටික පිහිටනවා. ඒක තමයි ලෝක පිහිටීමේ. සර් සහ විශ්ව. දැන් හතර කේන්ද්‍රයේ පාළුව කියන්නේ ඔය ක්‍රමෙමයි. මොකද හතර කේන්ද්‍රයේ පාළුව දෙන්නේ කින්නවා. දැන් මේකෙන් එකයි තද ජ්‍යොතිෂයේ බොහෝවට භාවිතා කරන්නේ ඒකයි. හතර කේන්ද්‍රයේ පාලන වූ මහා කාලකන්ණිය. ඔබ තමයි අද භාවිතා කරන එකමදී. මේ එක්තරා මහත්යේ දවසක් කේන්ද්‍රයක් ගෙනහල්ලා ගම්පහ වැත්තේ මහත්යෙක් මට දීලා කිව්වා මේ කේන්ද්‍රය කියන්නේ මම ඉදර මහල්ලා නැහැ මොකද හිතෙන්නේ කියලා. මම ඒක බැලුවා බලුවා මට තේරෙන බැලු බැලුන හතර කේන්ද්‍රයේ පාළුව. දැන් දක්ෂ ජ්‍යොතිෂඥයින් නා කියන්නේ මේ හතර කේන්ද්‍රයේ පාළුව මහා කාලකන්ණියගේ කේන්ද්‍රයක් කියලා. මම එහෙම කිව්වේ නැහැ. මම බැලුවා එයා ගැන හොඳයි කියන ගහේ පිහිලා තියෙන අනිත් චක්‍රය දැන් ටික. බලනකොට 11 වෙන්නේ, 5 වෙන්නේ, මෙහෙම හොඳ හොඳ තැන්වල විහිල්ලා තියෙන නම වැන්නේ විහිලා තියෙන මේ ග්‍රහයේදී විහිල ඔක්කොම බැලුව බැලමර මෙයාට මන්ද බණ්ඩකල කිවිච්ච ක්‍රමයනුවන හොඳ සුඛෝපභෝගී ගත කර ජීවිතයක් ගත කරන්න තියෙන තමන්ගේ පියවරු වාගේ බාහිර ලෝකයේ ඉඳලා තමන් කෝස රක්ෂණය පෝෂණය කරන නිදහස් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ කේන්දරය මම යාට කියව මේ බුද්ධිලා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි අනික් අයට වඩා බොහෝම විශේෂ ඇති බුද්ධලේ මහ වාසනාවන්ත බුද්ධලේ අනුන් හරි හම්බ කරලා දෙනවා පියෙකුට වාගේ දරුවෙකුට වාගේ සැලකමින් අනික් අයගේ සැලකුම් ලබන මෙන්න මේ සුඛෝභෝගී ජීවිතයක් ගත කරන ජාතිය කෙනෙක් වින්ද නැහැ මේක නැක මේ කොහොමද ඒක කිව්වේ අර වෙන එකක් ඕන්නේ නැහැ මේක මෙච්චර කාල මේ කේන්ද්‍ර බලන කෙනෙක් නොකියපු දෙයක් ඕකේ මොකුත් පේන්නේ නැද්ද මහත්තයාට මේ කියලා වයින් අහනවා ඒකේ හතර පොල ගැන මම පේනවා කවුරුත් අහුවන කෙනෙක් මේ හතර කේන්ද්‍ර පාළුවේගේ කේන්ද්‍රයක් මේ කාලකන්ණිය කියන්නේ හරි හරි ඒක හරියටම හරි එහෙම තමයි අර ගියේ දැන් වල කිව්වේ නෑ ඒකයි මෙහෙත් බලන්න ආය මම මේ ජෝතිෂය පිළිගත්තේ නෑ ඔය කතාව උඩ දැන් මට ඒත් මහ ප්‍රශ්නයක් මතු වුණා දැන් ජෝතිෂය පිළිගන්න වෙනවා මොකද පිළිගන්න වෙන්නේ මේක මේ කියපු කාරණේ අනුව මේ කාලකන්ණියක් නෙමෙයි බව ඇත්ත මෙයා හොඳට දැනීමක් ඉගෙනීමක් ඇතුව හිටපු කෙනෙක් ඇමරිකාවේ ඉඳලා ආපු එක්තරා සුද්ධෙක් මේ ඉස්කෝලේ යන කාලේ මෙයාගේ මේ ස්පෝර්ට් මීට් වෙන්නේ හෙල්ලමකදී මෙයා පළවෙනි දෙනා ක්‍රියාත්මක වෙන හැටි දැකලා මෙයා කලිසරකම දැකලා මෙයාගේ මෙයා කෙරෙහි බොහොම හිතවැට්ටලා තමගේ දරුවෙක් හැටියට හදාගන්න දෙමව්පියන්ගෙන් ඉල්ලාගෙන මුළු කෝටි ගානක දේපොළ ලියා දීලා මෙයාට එයාගේ දරුවකම තියාගින්න එක කිලි දැන් මේ හදලා තියෙන මාලිගාවක් ආගියක් ඒ රට තාත්තාට කියලා එයා කියන්නේ ගමේ මේ ලංකාවේ තාත්තායි රට තාත්තායි ඒ ළමයා කතා කරන්නේ ඒ දෙන්නට තාත්තාගේ ඔය විදිහට දැන් ඒ තරම් මහා විශාල ධනස්කන්ධයක් මේ ළමයාට ලැබිලා සුඛෝපභෝගී ජීවත් වෙනවා කිසි අමාරුවක් ලිලක් නෑ ඉතින් ඒතරක දැන් මේ කේන්ද්‍රයේ විශ්වාස කරන මට දැන් තියෙන ප්‍රශ්නේ මේ හතර කේන්ද්‍රයේ පහළ කේන්ද්‍රයේ වල මාධ්‍ය කොහොමද එහෙම එකක් කිව්වේ දැන් දැනගන්න විදියකුත් නෑ මං ගැන මේ ළමයා ගැන දැනගන්න විදියකුත් නෑ මට විශ්වාසයි කිව්වේ රටාව මොකද්ද මම ආක විග්‍රහ කරලා දුන්නු මේ හතර කේන්ද්‍රයේ පහළ වෙන ක්‍රම දෙකක් තියෙනවා එක බුද්ධලේක ඉන්නා මේ ලෝකෙ මෙන්න මෙහෙම කෙනෙක් ලග්නින් පෙන්නන්නා වූ යම් දෙයක් තියෙනවා තමා විසින් තමාගේ පැවැත්මද තමාගේ යහපතද තමා ගොඩනගාගෙන ඉන්න ස්ථානයක් තියෙනවා යම් පුද්ගලයෙක් තමන්ගේ අසත්පුරුෂ නම් කාලකණ්ණිනා ඒ පුද්ගලයා තමන් ඉන්න තැනගෙන කිසිම දැකීමක් නැතුව ජීවත් වෙනවා අනුන්ගේ යහපතට තමන් ඉන්න තැන හදන්නේත් නැහැ තමන්ගේ ගෙදර ඉන්න අයට සලකන්නේ කරන්න ඒව කරන්නේත් නැහැ උදව් උපකාරයක් කරන්නේත් නැහැ සත්‍රීකත්වය බලන්නේත් නැහැ ඔය තියෙනේ විනාශ කරගෙන ජීවත් වෙනා ගෙදර තියෙනේ ගෙදර වඩුමුට්ටු විකුණන අරක් ගන්න මොන හරි මත් බැන බොනවා දුරාචාර වලට යනවා ඔහොම ජීවත් වෙනවා එතන එයා හරි හම්බ කරන්නේ නැහැ රස්සාව කරන්නේ නැහැ මොකුත් නැහැ තියෙනවා විනාශ කර කර ඉන්න දැන් පළවෙනිවත් විනාශයි හතරවෙනිවත් විනාශයි පවුලේ ඉන්න ඇයට මහ කරදරයක් කරනවා මිස පවුලියට කිසිම උදව්වක් උපකාරයක් කරන්නේ නැහැ හත්වෙනිවත් විනාශයි එයා මොනවද හදාගෙන කරගෙන ඉන්නේ ඉනිරිය දැන් නැති කරලා ඉන්න කාලකන්ණියෙක් නිසා දහවෙනිවත් විනාශයි එයා මේ ග්‍රහණය කරන්නේ නැතුව හිටියා මේ හතර පොළ හැබැයි හොඳට නෙමෙයි අසත්පුරුෂකම නින්දිසකම තුච්චකම මෙන්න මෙයා ගිහිලා උපන්නොත් ඔය හතර පොළ පාළු වෙලා ග්‍රහණය කරගත්තේ නැතිව කාලකන්ණිය කියලා උපදිනවා. කරෝපාපේටි විභාගේ වගේ. අන්න හතර කේන්ද්‍ර පාළු කාලකන්ණිය. තවත් කෙනෙක් ඉන්නවා. පින්දහම් කරමින් ගුණදහම් වඩමින් අලෝභ ආදේශ අමෝහසහගතව ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන බුද්ධලයා ගෙවල් වල තියෙන වැඩ අනික ඕන කෙනෙකුට කරගන්න කියලා නිදහස දීලා. තමා නිදහසේ පින්දහම් කරමින් ජීවත් වෙනවා. එයාත් ළඟින් දෙන අල්ලාගත්තේ නැති කෙනෙක්. ඒ වගේම එකතු කරගෙන හරි හම්බ කරගෙන ජීවත් වෙන යමක් තිබුණා. එයා මට රැකී රස්සා ලොකු නෑ. මට ඊටතරම් නිදහස් හොයේ ලොකුයි. පින්දහම් කරගෙන තනතිල්ල ඉන්න එක ලොකුයි කියලා. ඒකට තන දෙනවා. එයාත් හතර වෙන ග්‍රහණය කළේ නෑ. පෞලි අය සමග සමගිය සමාදානයේ විනෝදේ වින්නට වැඩි. බුදකලා විවේක හිල් සමාදන් වෙන එක මේ ආදි වශයෙන් ජීවත් වෙන එක මට ඊට වඩා ලොකුයි. එයා කුටුම්බවා ස්ථානිය අල්ලගත්තේ නෑ. ඒකිනුත් මෙතන අනේ මගේ කී කී ගොඩ ගහගෙන ඉඳලා මට ඇති වැඩකුත් නැහැ. 10 වෙනි ස්ථානේ අල්ලන්නේවත් ගහණේ අත්හැරියා. එයා ඔය හතර ඇතරලා මහා පින් කඩක් වශයෙන් ජීවත් වෙනවා. මෙසේ ජීවත් වෙන කෙනාගේ උපත්යේදී ඔය හතරේ ග්‍රහය නැතුව උපදින. හැබැයි මහා පිනට පහළ වෙච්ච ග්‍රහ බෙහිවීමක් ඒක ඒ නිසා යාට අසීමිතව ලැබෙන සුඛෝභෝගී සියලු ආකාරයෙන් පුරන යහපත් ජීවිතයක් ගත කරන්න ලැබෙනවා. ඔන්න ඒ කාරණා ටික බලපුවම ඔබ තේරවා ගන්නවා. අන්න අර හතර කේන්ද්‍රයේ ගහයි නැටියගේ ගහණිය කරපු අසත්පුරු තැන්වල පිහිල්ලා තිබුණා. එයා කාලකන් ජීවිතයක් ගත කරලා තියෙන කෙනෙක්. ඒ වගේම යහපත් ඇත්තට ජීවත් වෙලා හිටියෝ. ඒ ගහවි ටික පිහිටනවා යහපතට පිහිටන අනිත් ස්ථානවල. අන්න ඒකෙන් තෝරා ගන්න ඕනේ එයා මහා පුණ්‍යවන්තයෙක් හැටියට හිටපු කෙනෙක්. ඒකයි ක්‍රම දෙක. ඉතින් හතර කේන්ද්‍ර පහළු ක්‍රම දෙක ඔන්නෝකින් තෝරා ගන්න ඕනේ. වජින් ලෞකිකත්වයේ තුලත් ඒ හේතුඵල න්‍යාය තුල හොඳට පැහැදිලි. ඉතින් ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් පරිද්දහමපාද දහම් න්‍යාය සියල්ලටම පොදුයි. සියල්ලම සංකතයි පරිද්දහමපන්නයි කිව්වේ ඒකයි. සංකතනවන පරිද්දහමපන්නනවන කිසිම දෙයක් මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. එහෙනම් දුකහට ගන්නේවත් සැපහට ගන්නේවත් ලෞකික සියලු දේ සංකතයි පරිද්දහමපන්නයි. එහෙනම් පරිද්දහමපන්න හතාවෙන් අපි විග්‍රහ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ පරිච්ඡේදවපන්න වෙන්නේ කොහොමද? ඒතර මේ ලෝකේ තියෙන සියලුම දේ පිළිබඳ යථාර්ථයන් දැනගත්තා. මේ තුලින් අපිට වැදගත් ද නිවනට යම. ඒ ටික හොයාගත්තාම අපිට නිවන් දකින්න ඇති. නමුත් මේ ලෝකයේම පරිච්ඡේදවපන්නව හැදිලා තියෙන ආකාරයේ පරිච්ඡේදවපන්න ක්‍රම හතක් තියෙනවා. පරිච්ඡේදවපාදයේ සාගරයක් වාගේ කියලා දේශනා කළා. මේක මේ එකම ක්‍රම හතාවක එකම අදහසක් පෙන්වන්න පින්නපු මුංජු කොටසක් නෙමෙයි. පටිච්චසමුපාදය කියන්නේ සාගරයක් වැනි මහා විහාල් පරාසයක විහිදලා ගිය මහා දැනුමක්. සියලුම දේක හේතුඵල න්‍යායයන් පිළිලා තියෙනවා.